ගරු මන්ත්‍රීවරුනි, දැන් මෙම ඡන්දේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීම සඳහා කරුණාකර මං ඉල්ලා සිටිනවා තමුන්ගේ ආසනයේ වාඩි වෙලා නිශ්ශබ්ද වෙන ලෙස. ගරු දැන් නිශ්ශබ්ද වෙන්න. ගරු මන්ත්‍රීවරුනි, 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ විධිවිධාන ප්‍රකාරව පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සඳහා පවත්වන ලද ඡන්ද විමසීමට අදාළව සියලු ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇත. ඊට අනුකූලව ඡන්ද ප්‍රතිඵල මා විසින් දැන් ප්‍රකාශයට පත් කරනු ලැබේ. ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 223යි. ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව 2 දෙන ලද වළංගු ඡන්ද සංඛ්‍යාව 219යි. ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 4යි. ජනාධිපති ධූරය සඳහා තරඟ කරන ලද අපේක්ෂකයන් 30 ලැබී ඇති ඒ ඡන්ද සංඛ්‍යා මෙසේය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපෙරුම මැතිතුමා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 82යි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 134යි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මැතිතුමා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 3යි. ඒ අනුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුව විසින් ඒකාන්තර බහුතර ඡන්දයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 විධායක ජනාධිපතිවරයා වශයෙන් යථා පරිදි තෝරාපත් කර ගන්නා ලද බව 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ විධිවිධාන ප්‍රකාරව ප්‍රකාශ කොට සිටිමි. දැන් ඡන්ද කටයුතු අවසానයි.
පොරු ජනාධිපතිතුමා,
ගරු කථානායකතුමනි, ඔබයි මමයි 1973 එකට අපේ දේශපාලන ගමන ආරම්භ කළේ. අද මට විශේෂ සතුටක් තිබෙනවා. ඔබතුමාව මුල් පුටේ ඉඳගෙන මම ජනාධිපති බවට පත්ුනේ එක ප්‍රකාශ කිරීම. මම අවුරුදු 45 මේ පාර්ලිමේන්තුවේ ගත කරලා තියෙනවා. මගේ ජීවිතයේ තියෙන මේ පාර්ලිමේන්තුවේ. එනම් මේ පාර්ලිමේන්තුවේ මට දැන් මේ ගෞරවය ලබා දීම ගැනත් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මීට ඉස්සෙල්ලා අවුරුදු 31කට ඉස්සෙල්ලා 1993 අපි මෙහෙම රැස් වුණා. ප්‍රේමදාස ජනාධිපති ඝාතනයෙන් පස්සේ නව ජනාධිපතිවරයෙක් පත් කරා. එදා ඩීබී විජේතුංග මහත්මයා තරඟයක් නැතුව පත් කරා. ඒකට සහභාගි වුණ ඇගෙන් 15 දෙනෙක් විතර මේ සභාවෙත් අද ඉන්නවා කියලා මම කියන්න කැමතියි. මේ දෙවනි අවස්ථාවේදී අපිට ඡන්දයක් තිබුණා. ප්‍රථම වතාවට. ඒ ඡන්දෙට අපි අතර සාකච්ඡා කළා. එක අතකින් අපි පෙන්නුවා මේ සභාවට පුළුවන් කියලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඡන්දයක් තියලා ජනාධිපතිවරේ තෝරාපත් කරගන්න. ඒ නිසා මට යුතුයකමක් තියෙනවා පළමුවෙන්ම මං වෙනුවෙන් ක්‍රියා කරපු ඒ සියලු දෙනාටම විශේෂයෙන්ම මන්ත්‍රීතුමනට ස්තුති කරන්න. ඒ වගේම ඒ සමානව මට යුතුයකමක් තියෙනවා මේ ඡන්දයට සහභාගී වුණ සියලු දෙනාටමත් ඒ වගේම ස්තුති කරන්න. අපි ඉන්නේ මේ රට අද තියෙන්නේ ඔබතුමාට කියන්න උවමනා නැහැ කොච්චර අමාරු තත්වයකද කියලා. ආර්ථික වශයෙන් රටේ තරුණ තරුණියන් ක්‍රමයේ වෙනසක් ඉල්ලනවා. අපිට විදේශ වශයෙන් අද ලෝකයේ ප්‍රශ්න ගණනාවක් තියෙනට පැටලෙන්නේ නැතුව අපි යන්න තියෙන්නේ ඉදිරියට යන්න අපි අලුත් වැඩසටහනක් ඇති කරන්න තියෙනවා. ජනතාව අපෙන් ඉල්ලන්නේ පරණ දේශපාලනේ නෙමෙයි. මේ පාර්ලිමේන්තුව එකට එකතු වෙලා ඒ වැඩ කටයුතු කරන එකයි. ඉතින් මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මම එක්ක තරණ කරපු ඩලස් අලාපිරුව මහත්මයාටත් අනුර දිසානායක මහත්මයාටත් මම ස්තුතිවන්ත වෙනවා. මං ඩලස් අලාපිරුව මහත්මයා ඉල්ලනවා අපි ඔක්කොම එකතු වෙලා අලුත් ක්‍රමවේදයක් ගන්න වැඩ කටයුතු කරමු කියලා. මගේ මිත්‍ර අනුර කුමා දිසානායකටත් එතුමගින් උත් ඒ වගේම ඉල්ලීමක් කරනවා. එතුමත් දන්නවා අද රටේ තියෙන ගැඹුරු තත්ත්වය. මම කැමතියි විපක්ෂ නායක මගේ මිත්‍ර සජිත් ප්‍රේමදාස මහත්මයාටත් මේ සියලු දෙනාගෙන් මේ ඉල්ලීම කරන්න අද අපි ඔක්කොම එකට එකතු වෙලා අපි අලුත් ක්‍රමවේදයක් බලමු. ඒ ගැන තමයි අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒ වගේම ද්‍රවිඩ සන්ධානයේ සම්බන්ධන් මන්තුමා ඇතුළු සියලු දෙනාගෙන්මත් ඒ ඉල්ලීම මම කරනවා. අපේ පොන්නම්බල මන්ත්‍රීතුමත් විග්නේශ්වරන් මන්ත්‍රීතුමාගෙනුත් ඒ ඉල්ලීම් කරන්න තියෙන අපි ඔක්කොම එකතු වෙන්න කියලා. ඒ වගේම මට තිබෙනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගෙනුත් ඒ පක්ෂය වෙනුවෙන් ඒ ඉල්ලීම කරන්න. ඒ වගේම මෙතන සිටින අපේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගෙනුත් ඒ ඉල්ලීම මම කරනවා. දැන් අපි බෙදුණ අවස්ථාව ඉවරයි. අපිට පෑ 48ක් තිබුණා බෙදෙන්න. අපි පෑ 48 අපි බෙදුණා. දැන් මම ඉල්ලනවා සියලු දෙනාගෙන්ම අපි එකට එකතු වෙන්න සාකච්ඡා කරන්න. හෙට ඉඳන් මම කැමති ඔබ සියලු දෙනා සමගම සාකච්ඡා කරන්න. ගරු කථානායකතුමනි මට තව එක ඉල්ලීමක් තියෙනවා. කරුණාකරලා මේ සභාවෙන් මට ඉඩ දෙන්න. මේ සභාව තුල නෙමෙයි ඒත් මේ සභාව පිට මේ පාර්ලිමේන්තු කොට නැගිල්ලදී මං දිවුරුම් දෙන්න ජනාධිපති හැටියට.
බොහොම ස්තුතියි. දලසලහ පෙරමැත්තුමා.
ගරු කථානායකතුමනි අපි කණ්ඩායමක් විදියට ගරු කථානායකතුමනි මේ ජනාධිපති වරණ තරඟයට ඉදිරිපත් වෙන තීන්දුව කරේ තවදුරටත් මේ ජනාධිපති ධූරය ආභරණයක් විදියට එමෙත්තං ගෞරවයක් විදියට වක්කමක් විදියට සලකලා නෙමෙයි ගරු කථානායකතුමනි. අපි ඇයි ඉදිරිපත් වුනේ ජාතික න්‍යායපත්‍රය වෙනුවට පක්ෂ පුද්ගල න්‍යායපත්‍ර කේන්ද්‍ර කර ගනිමින් ඒවට ප්‍රමුඛත්වය දෙමින් ව්‍යවස්ථාවෙන්ද ව්‍යවස්ථා සංශෝධනයන්ද කරමින් ජනතා පරමාධිපත්‍යය පාව දෙමින් නිදහස ලැබූ දින සිට අපි අත්විඳි වංචනික දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමේ උවමනාව පෙරදරිවයි. එනිසා මම කැමති මේ ඡන්දවලින් ලක්කංවලින් ලැබූ පරාජයක් විදිහට නෙමෙයි ධෛර්ය සම්පන්න මඟ පෙන්වීමක් විදිහට අපිට උදව් කරපු සුභපතපු සිළු දනාටම ඉදිරිපත් කරන්න. ඒ වගේම මම මිට පෙරන්නේ පැවසුව කරු කථානායකතුමනේ අපේ උමනාව තිබුණේ ඉතිහාසයේ පළමු සම්මුතිවාදී ආණ්ඩුව ගොඩනගන්න. ප්‍රායෝගික සම්මුතිවාදී ආණ්ඩුව ගොඩනගන්න. එතන අපේ අභිප්‍රාය. එසම මේ පරාජය වුණත් අපි විශ්වාස කරනවා ඒ සම්මුතිය අගෙන මේ රටේ අති බහුතර ජනතාවගේ මල් පල ගැන්වීම ඒ බලාපොරොත්තුව කඩවීමක් විදිහට අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම ප්‍රතිඵලයේ කුමක් වුණත් මේ සම්මුතිවාදය මුළු ලෝකයටම වටිනා පරමාදර්ශයක් සපයලා තියෙනවා. විශේෂයෙන්ම කලාපේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් විදිහට. ඒට මඟ පාදන්නට ගරු කතානායකතුමනේ බොහෝ දෙනෙක් කැපවීම කරා. විශේෂයෙන් අවවාදයට වඩා ආදර්ශ උතුම්බව රටට පසක් කරමින් පුද්ගලික අභිමතාර්ථයන් පස කළා. ම ජනාධිපති ධූරයට නිර්දේශ කරපු ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ වගේම ස්ථිර කරමින් ශක්තියක් වුණෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගරු සභාපති මහාචාර්ය ජී.එල්. පිරිස් මැතිතුමා ඇතුළු මේ වෙනුවෙන් මහන්සුණු පක්ෂ රාශියක් මේ පාර්ලිමේන්තුවේ පක්ෂ විදිහට ගත්තොත් බහුතර පක්ෂ ගරු කතානායකතුමා මාංශර කැපකිරීම කරා. නායකයෝ මෙතෙක් මේ රට බෙදිලා තිබිච්ච බෙදන්න උත්සාහ ගත්තු ජාති ආගම් පක්ෂ මේ ජරා ජීර්ණ බෙදීම් වලින් තොරව අපි එකතු වුණා. එනිසා මං කැමතියි ජයග්‍රහ අපේ නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සුබපතන අතරෙම මේ අරමුණු වෙනුවෙන් කැපවෙච්ච මේ පාර්ලිමේන්තුවේ හැම දෙනාටම මගේ පුද්ගලික ගෞරවයත් මේ රටේ මිලියන ගණනාවක මහා ජනතාවගේ ගෞරවයත් මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕනේ. දරු කතානායකතුමනි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පැවසුවා වගේම අද අපි පහු කරන්නේ අපේ මාතෘභූමියේ නිදහසෙන් පස්සේ ගත කරපු අමාරුම කාල පරිච්ඡේදය. ඒක විවාදයක් නෑ. දියුණු ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් අප පාර්ලිමේන්තු තුළ පිළිබිඹු කරමින් රනිල් වික්‍රමසිංහ මැතිතුමත් මගේ මිත්‍ර අනුර දිසානායක මැතිතුමත් ඉදිරිපත් වුණා. මේ මොහොතේ මට වගේම ඔබ දෙපළට තම ජනාධිපතිතුමාටත් ජනතා විමුක්තිනේ නායක අනුර දිසානායක මැතිතුමාටත් මගේ අපේ ප්‍රතිපත්ති විදුවින් වගේම කුමන හෝ දේශපාලන ප්‍රතිපත්තියක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරපු ඒ හැම දෙනාටම ඒ සමස්ත අපේ කණ්ඩායම වෙනුවෙන්ම මම මගේ සහෝදරත්වයේ හස්තය දිගු කරන්නට කැමති කරු කතානායකතුමනි. එවගේම අවසාන වශයෙන් මේ අවස්ථාවේ අපේ සිළු දනාගෙම මූලික ප්‍රමුඛතම ප්‍රධානතම අප්‍රමාදම කර්තව්‍ය වීත්තේ රට සුවපත් කිරීමයි. සුවපත් රටකට ගරු කතානායකතුමනි නැවත නැගිටින්න පුළුවන්. රෝගී රටකට නැගිටින්න බෑ. සුවපත් රටකට නැවත නැගිටින්න පුළුවන්. එනිසා අප සිරු දනාගේම සහයෝගය ඊට අවශ්‍යයි. අපි හැම වෙලාවෙම කල්පනා කරේ මේ දියවන්නා දූපත මැද ඉන්න පවුල් 225 ගැන. අපි ඉතිහාස තීන්දුවරන් තියෙන්නේ දියවන්නා දූපත මැද ඉන්න පවුල් 225 ගැන. අපි බැලුවේ දියවන්නාවෙන් එළිය ඉන්න පවුල් 158ක් ගැන කරු කතානායකතුමනි. අපි බැලුවේ දිහා. එනිසා අපි එකට හිත ගන්න ඕනට. ඒ වෙනුවෙන් දියවන්නාවෙන් එපිට ඉන්දියන් සාගරයේ මැද තියෙන අර කුඩා දූපතේ ඉන්න මිලියන 22 ජනතාවත් අපි එක හිටගනී කියලා අපි විශ්වාස කරනවා. හැබැයි දේශපාලන සංස්කෘතිය පිළුණු වෙච්ච වෙලාවක දේශපාලකයා ශබ්ද කෝෂේ ශ්‍රේමින් යන වෙලාවක මේ පාර්ලිමේන්තු අපි හැමදෙනාගේම මූලික වගකීම වෙන්නට ඕනේ අපේ රටේ දේශපාලනය පිළිබඳව තියෙන විශ්වාසය ගොඩනගා ගැනීම. අහිමි වෙච්ච විශ්වාසය ගොඩනගා ගැනීම. ඒක ඉලක්කම් වලින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ඉලක්කම් වලින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඊට වඩා හොඳ දේශපාලන අභ්‍යාසයක් තියෙනවා මිනිහෙන් කරන්න. මට ගරු කතානායකතුමා ඔබතුමා මගේ දිස්ත්‍රික්කේ. මගේ තාත්තා ඈත මාතරින් පිට රදම්පල කියලා කියන ගමේ ඔබතුමා පෞද්ගලිකව දන්නවා. බුලත් කඩ විදුහල්පතිවරේ. බුලත් ඉඩ කාපු විදුහල්පතිවරේ. අපි ගම්වලින් මහා හීන තියාගෙන මේ දේශපාලන ප්‍රවිශ්‍ය වෙච්චාය නෙමෙයි. මට මේ අවස්ථාව අපිට මට මගේ දේශපාලන භූමිකාවට 93 එනකට මට අවස්ථාව ලබා දුන්නේ ගරු ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිණියත් මංගල සමරවීර ඇමතුමත්. ඒ දෙදෙනා මත ජීවතුන් අතර නැහැ. මගේ කෘතවේදීත්වය ප්‍රකාශ කරන්නට ඕනේ. අපි උත්සාහ ගන්නේ අපි උත්සාහ ගත්තේ අර සම්මත ප්‍රභු දේශපාලන වෙනුවට නිර්ප්‍රභු දේශපාලනය පුළුවන් ආදේශ කරලා බලන්න කියලා. ඉතිහාසයේ හැම අවස්ථාවකම එක අසාර්ථක වුණු බව ඇත්ත. මේක අසාර්ථක වීමක් විතර පිළිගන්නට එපා. ඒ නිසා අපි මේ රට සෞභාග්‍ය කරගෙන යන කර ජනාධිපතිතුමා විශේෂ ඉල්ලීමක් කරා. අපි කණ්ඩායමක් විතර එකට හිටියා. මගේ පෞද්ගලික කිසිම තරහක් නැහැ. අපි මගේ දේශපාලන ජීවිතය අවුරුදු 29ක් ගරු කතානායකතුමනි, මම මගේ කඳවුර කවදාවත් පාවදිලා නැහැ. ඔබතුමා දන්නවා මේ පාර්ලිමේන්තුවේ වාහන බලපත්‍ර දෙනකට බලපත්‍ර 6ක් අතට ගත්ත නැති මිනිහ මම. මම කෝටිපතියෙක් නෙමෙයි, සල්ලිකාරයෙක් නෙමෙයි. මම හිතුවේ ඒ මහජන වරප්‍රසාද විකුණගෙන කන එක සාධාරණයි කියලා. ඒ ගම්වලින් අපි ලබාගත්තු දේ, අපි අධ්‍යාපනය ලබාගත්තු තැන්වලින් අපි ලබාගත්තු දේ, එසා ඒ අවංකකම තමයි අපිට ඊළඟ අවස්ථාවට මේ රට ගෙනියන වැඩපිළිවෙලේදී අපි හැමදෙනාටම අවශ්‍ය වෙන්නට ඕනේ. එසා සහයෝගය පළ කර හැමදෙනාටම වගේම සහයෝගය නොදුන් හැමදෙනාටමත් ඒ ආකාරයෙන්ම කෘතවේදී වෙමි. ඒ ආකාරයෙන්ම සුබපතමින් දේශපාලන ගමනේ තව එක් හැරවුම් ලකුණක් ලෙස මෙය සටහන් කරගන්නා බව සිහිපත් කරමින් නව ජනාධිපතිතුමාට සහය ගොඩනගෙන ආණ්ඩුවට සැබවින්ම සුබපතමින් එළියේ දුක් විඳින මිනිසුන්ගේ දුක් විඳින තරුණයන්ගේ පීඩාවට පත්වෙච්ච අපේක්ෂා භංගත්වයට පත්වෙච්ච ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ ඒ හඬට දැන්වත් එහුම්කම් දෙන්න පුළුවන් මනසක් නිර්මාණය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබතුමාටත් මහලේකම්තුමා ප්‍රධාන කාර්ය මණ්ඩලයටත් මගේ ගෞරවය ප්‍රකාශ කරමින් අපේ ආදරණීය මාතෘභූමියට සුභ අනාගතයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙන්න අවශ්‍ය ඉල්ලා හිටනවා. බොහොමත්ම සුදී
සභානායකතුමා අනුර දිසානායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, පළමුකොට මම සුභපතනම අභිනවින් තෝරාපත් කරගත්තු ජනාධිපතිතුමාට. එතුමගේ කාර්යයන් රටත් රටේ ජනතාව වෙනුවෙනුත් නිසි පරිදි ඉටු කරන්න හැකියාව ලැබේවා. ඒ වගේම මා විශ්වාස කරනවා අපිට යම් ශක්තිමත් පාර්ලිමේන්තු තුල පරු ප්‍රතිවිරුද්ධ දේශපාලන කඳවුරක් නිර්මාණය වී තිබෙන බව මා හිතනවා. ඒ කඳවුරත් එක්ක මතවාදීව ක්‍රියාකාරීත්වය එය වෙනස් කිරීම සඳහා මැදිහත්විය යුතුයි කියන දැඩි අදිස්ථානයක් සහ උවමනාවක් මෙම ඡන්ද ප්‍රතිඵලය තුලින් පෙන්වන බව. ඒ බාරගන්න ලෑස්ති. ඒ වගේම මේ අපේක්ෂකයන් අපූරු සංකලනය සජබී නායකතුමා විසින් පෝට්ටි භාණ්ඩාගාරිකතුමා යෝජනා කරනවා. ඒක සාමාන්‍යයෙන් කියනවා පෝට්ටුවේ සභාපතිතුමාගේ පිළ කියලා. මොකද ජීඑල් පිරිස් මැතිතුමා ස්ථීර කිරීම අරන්. ඒ වගේම පාසල් මිතුරා දිනේෂ් ගුණවර්ධන පැරණි වාමාංශික ඉතිහාසයකින් පවුලකින් පැවතගෙන එන එතුමාගේ යෝජනාවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා යෝජනා වෙනවා. ඒක නිකන් පොහොට්ටුවේ ලේකම්තුමාගේ පිළ වගේ. හැබැයි ලේකම්තුමාට යම් අවතාරයක් වැසී තිබෙන බවත් අපි දන්න. ඒක තමයි දේශපාලන. එනිසා ඒ කඳුරු දෙක අතර ඡන්දයක් පැවතුණා. මා අපට අනන්‍ය අපේ දේශපාලනය අපේ ප්‍රතිපත්තියෙන් කේන්ද්‍රගත කරගෙන මා තරඟවතුන. මා මේ කිසිසේත්ම වික්ෂිප්තභාවයට පත්වෙන කිසිසේත්ම අනපේක්ෂක ප්‍රතිඵලයක් ලෙස මා සලකන්නේ නැහැ. මේ තමයි අද අපේ රටේ පාර්ලිමේන්තුවේ පෙන්නුම් කරමින් තිබෙන සංයුතියේ ස්වභාවය. හැබැයි ඒ වගේම මා විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුව තුළ මේ ඉලක්කම් ඇතුළේ මේ සංඛ්‍යා දත්ත ඇතුළේ පෙන්නුම් කරන සංයුතිය නෙවෙයි අද සැබවින්ම මහපොළොවේ සංයුතිය. එනිසා අද කිසිසේත්ම කවුරු හරි විශ්වාස කරනවා නම් ජනතාවගේ සාධාරණ කැමැත්තේ පිළිබිඹුවක් මෙම පාර්ලිමේන්තුව තුළ දිස්සුනා කියලා ඒක මුළුමනින්ම මිත්‍යාවක්. මේ පාර්ලිමේන්තුව තුළ පෙන්නුකට තිබෙන්නේ ජනතාවගේ කැමැත්තේ විකෘති වූ පිළිබිඹුවක්. මතකද බලන්න. එළියේ ජනතාවත් මේ සභාගර්භයේ ඔබලා අතර විශාල පරස්පරතාවයක් නිර්මාණය වී තිබෙනවා. එළියේ ජනතාවත් මේ සභාවත් අතර විශාල ප්‍රතිවිරෝධයක් නිර්මාණය වී තිබෙනවා. හැබැයි මේට වඩා කිසිවක් මේ පාර්ලිමේන්තුවේ මා අපේක්ෂා කරන්නේ නැහැ. මොකද මේක ඇති වහාම අපි සියලුම දේශපාලන ව්‍යාපාර කණ්ඩායම් මුණ ගැහුණා. ඒ කණ්ඩායම් වලට අපේ යෝජනාව වුණේ කුමක්ද? මා කිව්වා ජනාධිපති ධූරය, අග්‍රාමාත්‍ය ධූරය ඉදිරි දේශපාලන බලව්‍යාපෘතියකට සම්බන්ධ නොවන දෙනෙදි තෝරාගමු. විතක කතානායකතුමා ඔබතුමාගේ නමද යෝජනා වුණා. අග්‍රාමාත්‍ය ධූරය සඳහා උතුරේ මන්ත්‍රීවරයෙක්ගේ මහිතන සුමන්දිරන් මන්ත්‍රීතුමාගේ නම යෝජනා වුණා. එයා අපේ රට ගත හැකි මෙවැනි අර්බුදයකදී අපේ රට ගත හැකි මහඟු ආදර්ශ බවට පත් කරගත හැකිව තිබුණා. මා ගරු කිරීමක් හැටියට කියන්න ඕන ගරු රාව් ෆකීම් මන්ත්‍රීවරයා එතුමත් එක්ක අපේ සාකච්ඡාවකදී එතුමා ඉදිරිපත් කරා මේ තනතුරු දෙක මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන කාන්තාවන් දෙකකට ලබා දෙන්න. මොකද මෙවැනි අර්බුදයකදී හැර මේ රටේ මෙවැනි ආදර්ශමත් වගකීම් සහිත අවස්ථාවක් අපිට පොදු මහඡන්දෙදි නිර්මාණය කරගන්න බෑ. අපි දන්නවා මෙවැනි අර්බුදයකදී අපිට ජනාධිපති ධූරය සහ අග්‍රාමාත්‍ය ධූරය අනාගත දේශපාලන අරමුණක් නොමැති සහ එම තනතුරෙන් එක් තනතුරක් උතුරේ නියෝජනය කරන දෙමළ මන්ත්‍රීවරයෙකුට ලබා දිය හැකි නම් කොහොමද රට තුළ මේ සභාව පිළිබඳ හැදෙන ගෞරවය සහ විශ්වාසය? ඒ වගේම රව් ෆකීම් මන්ත්‍රීතුමා යෝජනා කරපු මෙම තනතුරු දෙක සඳහා කාන්තාවන් දෙදෙනෙක් තෝරාගත හැකිව තිබුණා නම් අපි පක්ෂපාතී යෝජනාවට.
ඒ මොනතරං ආදර්ශ බවට මේ රට පත්වීවිද. අන්න එවැනි අනාගත බලව්‍යාපෘතියක් එක සම්බන්ධ නොවෙන ආණ්ඩුවක ඒ දෙදෙනා ඉහළ තනතුරු දෙක අනාගත බලව්‍යාපෘතියක් එක සම්බන්ධ නොවෙනවා නම් ඒ හැදෙන ආණ්ඩුව ඇතුළේ අමාත්‍යදුරු සහ වගකීම් භාරගන්න සූදානම් බවත් ප්‍රකාශ කරා. හැබැයි ඒකේ කොන්දේසියක් තිබුණා. ඒක යම් කෙටි කාලයකට පමණක් වළංගු විය යුතුයි කියලා. මාස 6ක් අපිට සාකච්ඡා කරගත හැකි කාලයක්. ඇයි අප විසින් එවැනි යෝජනාවක් කරන්නේ? අද රටේම කියන්නේ කුමක්ද? රට විශාල ව්‍යසනයකට පත් වී තිබෙනවා. පෝලිං වල මිනිස්සු මියදෙමින් තිබෙනවා. දරුවන්ට කිරිපිටි දෙකක් නොමැති වීමේ අර්බුදයකට මුහුණ දෙමින් තිබෙනවා. ගොවියන් තමන්ගේ නාටු කුඹුර දිහා බලාගෙන හූල්ලමින් ඉන්නවා. දීවරයන් තමන්ගේ වැල්ලට කොටගසන ලද බෝට්ටු දිහා බලාගෙන පනස්සල්ලෙන් ජීවත් වෙනවා. තරුණ පරම්පරාව තමන්ගේ අනාගත පිළිබඳ විශාල අපේක්ෂා බංගත්වයකට පත් වී තිබෙනවා. දුව දරුවන් තමන්ගේ අධ්‍යාපනයට කවර අනාගතයක් උරුම වේවිද කියලා විශාල කඩාවැටීමකට භාජන වී තිබෙනවා. අන්න එවැනි අවස්ථාවකදී මේ පාර්ලිමේන්තුවට මහඟු අවස්ථාවක් නිර්මාණය වුණා. උඩ තනතුරු දෙක අනාගත බලව්‍යාපෘතියක් නොමැති සහ ඒකාබද්ධ කැබිනට් මණ්ඩලයක් කරා කෙටි කාලයකට මේ රට පාලනය කරන්න. ඒ යෝජනාව තමයි අපේ යෝජනාව බවට පත් වුණේ. හැබැයි යෝජනාවේ ගැබ්වී තිබුණා ගරු කථානායකතුමනි කරුණු දෙකක්. එකක් තමයි එම යෝජනාව යථාර්ථය බවට පත් වෙන්නේ නම් කැබිනට් මණ්ඩලය අමාත්‍ය දුර 10කට පමණ සීමා විය යුතු කියන ස්ථාවරයක් අපි හිටියා. මා හිතනවා අමාත්‍ය දුර 10කට අදාළ අමාත්‍ය දුර සුමන් දිරණකරු මන්ත්‍රීතුමා විසින් සකස් කරලා තිබුණා. ඒ වගේම එහි කාලේ සීමා විය යුතු කියන යෝජනාවක් අපේ තිබුණා. අන්නෙම මූලික හරයම තමයි එම යෝජනාව පරාජයට පත් වෙන්න හේතු වෙන්නේ. නිසම යෝජනාව පරාජයට පත් වුණා. එම යෝජනාව පරාජයට පත් වුණාට පසුව අපි මේ ඇතිවීමේ තත්වයේ ලබාගත හැකි මහඟු ප්‍රතිඵල, මහඟු ආදර්ශයන්, මහඟු මැදිහත්වීම් මේ පාර්ලිමේන්තුවෙන් උත්පාදනය කරගන්න උත්සාහ කරත් අපි ඒකට අසාර්ථක වුණා. අසාර්ථක වුණාට පස්සේ අපේ ප්‍රතිපත්ති, අපේ අනන්‍යතාවය, අපේ උවමනාව, අපේ වැඩපිළිවෙල මත පදනම්ව මා අපේක්ෂකයෙක් ඉදිරිපත් වුණා. මා අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන විටම මා දන්නවා මේ තමයි මාහට හිමි වෙන ප්‍රතිඵලය කියලා. ඒක කිසිසේත්ම වික්ෂිප්තභාවයට පත්වෙන ප්‍රතිඵලයක් නොවෙනි. ආ ඒක දන්නවා. හැබැයි මොකද්ද අද අපිට ඇති වී තිබෙන්නේ? මෙතන මහත් ආන්දෝලනයට තුඩු දෙන බොහෝ සිදුවීම් මේ සභාගර්භය ඇතුළේ සිදු වී තිබෙනවා. සාමාන්‍යයෙන් ගත්තාම මා දැක්කා ඩලස් සලහපෙරුම ගරු මන්ත්‍රීතුමාගේ පිළ හැටියට දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශිත පාවයට පත් වෙනවා. ස්වාධීන වූ පක්ෂ 10ක් ප්‍රකාශිත කරනවා. ස්වාධීන වූ තව කණ්ඩායමක් ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශයට පත් කරනවා. සජබය ප්‍රකාශයට පත් කරනවා. බැලුවාම කණ්ඩායම් ප්‍රමාණයම 113 ඉක්මවා යන්න පුළුවන් කියලා මට හිතුණා. හැබැයි ඒ ප්‍රකාශිත පත් වූ දේ ඇතුලේ සැබවින් මේ සමාජිකයන් එම කණ්ඩායම් එම තීන්දුවල රැඳෙනවාද? එම තීන්දුවල නොරැඳෙන්නේ ප්‍රතිපත්තීමේ කරුණු මත විතරක්ද? මා විශ්වාස කරනවා එම තීන්දුව තීරණවල නොරැඳෙන්නේ ප්‍රතිපත්තීමේ සාධක පමණක් මත නොවේ. මේ පාර්ලිමේන්තු ඉතිහාසය අපි ඇතිතරම් දැක තිබෙනවා. ඉතාමත් තීරණාත්මක අවස්ථාවන් හිදී පාර්ලිමේන්තුවේ 3-2ක් අවස්සූ අවස්ථාවන් හිදී මට මතකයි 18 සංශෝධන අවස්ථාවේදී දින 52 කුමන්ත්‍රණ අවස්ථාවේදී ඒ වගේම පහුගිය 20 සංශෝධන සම්මත කරගන්න අවස්ථාවේදී අපි ඕන තරම් මන්ත්‍රීවරු එහෙට මෙහෙට අලවි වුණු ඉතිහාසයක් මේ පාර්ලිමේන්තුවේ තිබෙනවා. මන්ත්‍රීවරු විකිණෙනවා හරියට ගම්වල තේක ගහට වටා අඩි ගාන කියනෝ වගේ ඇඟ අණුව විකිණෙනවා. මා හිතනවා මේකත් එහෙමයි. ඒකත් එහෙමයි. කාට හරි නෑ කියන්න පුළුවන්. නෑ කියන එක නෑ කියන එකත් මම බාර ගන්නවා. හරි. මේක මගේ අදහස. මේක මගේ අදහස. මේක මගේ අදහස. හරි
කරුණාකර නිස්සද්ද වෙන්න
ගරු කතානායකතුමනි
කරුණාකර නිස්සද්ද වෙන්න
මන්තුමනා මා දන්නවා මෙම කලබල වෙන බවක් දන්නවා නමුත් මේ කරුණ ගරු කතානායකතුමනි මෙතන කියන්නේ නැත්තම් කොතනද කියන්නේ මේක ගමට ගිහිල්ලා මන්සන්දියට ගිහිල්ලා කියලා වැඩක් නැහැ මේ ඇගේ මූණටම මේක ප්‍රකාශනපත් කළ යුතුයි එවැනි අසිෂ්ඨභාවයට පත් වී තිබෙන පාර්ලිමේන්තුවක් මේක මා කියන්නේ ඉතිහාසය එවැනි අසිෂ්ඨභාවයට මේ පාර්ලිමේන්තුව පත් වී තිබෙනවා එවැනි අසිෂ්ඨ මිනිසුන්ගෙන් මේ පාර්ලිමේන්තුව පිරී තිබෙනවා ඒ අසිෂ්ඨභාවයේ පිළිබිඹුන් මෙම මැතිවරණය සිදු නොවුණායි කියලා මා විශ්වාස කරන්නේ නැත ඒක ගරු කතානායකතුමනි මා සනිටුවන් කරන්න යන කවරක්වත් නිසා නෙවෙයි ඒක ඉතිහාසයට ඇතුළත් වී සිටි කරුණක් ලෙස මා පිළිගන්න නිසා කවුරු හරි ප්‍රතික්ෂේප කරන්න ඒක මගේ අදහස ඒක මා කිසිසේත්ම ප්‍රතික්ෂේප කරන්න නැති අදහසක් මා පිළිගන්න අදහස ඒ වගේම අවසන් වශයෙන් ගරු කතානායකතුමනි මා කියන්නේ අද මේ පාර්ලිමේන්තුව තව දුරටත් මේ ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිබිඹුවක් නෙවෙයි මේ ජනතාව හිතන විදිය මේ ජනතාව කැමැත්ත මේ රටේ ජනතාවගේ මතයන්ගේ සාධාරණ පිළිබිඹුවක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නැහැ මේ පාර්ලිමේන්තුව තුල තිබෙන්නේ ජනතාවගේ කැමැත්තේ විකෘති පිළිබිඹුවක් ඒ නිසා මා හිතන්නේ නැහැ මේ පාර්ලිමේන්තුව ඇතුලේ ගොඩනගෙන කවර වර්ගයේ හෝ ආණ්ඩුවකට සුජාතභාවයක් තියෙවි කියලා දීර්ඝ කාලයක් මේ රට පාලනය කරන්න ඒ නිසා ඉතා වේගෙන් නව ජනවරමකට අවස්ථාවක් ලබා දිය යුතුයි කියන ස්ථාවරයේ තිබින් මා නතර වෙනවා බොහොම ස්තුතියි ගරු කතානායක
බොහොම ස්තුතියි සභානායකතුමා
ගරු කතානායකතුමනි ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ අටවැනි ජනාධිපතිතුමා හැටියට අද පාර්ලිමේන්තුවේ ඡන්දේ තේරිපත් වූ ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පළමුකොට අපි කාගේත් ප්‍රශංසාව පුද කරන්නට කැමති. සභානායකවර හැටියටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තු මගින් ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා එකමුතුවෙන් කැපවීමෙන් ඒ කර්තව්‍ය සාර්ථක කිරීමට එක් වුණා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සර්වජන ඡන්දයට වසර 91ක් වෙනවා. එවන් දීර්ඝ කාලයක් ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණය ආරක්ෂා කරමින් එය නියෝජනය කළ හැකි මන්ත්‍රීවරු රට පුරා ජනතාව විවිධ ප්‍රදේශවල විවිධ ජනතා කොට්ටාස පත්කොට පැමිණ එම අදහස් වාද විවාද කොට පාර්ලිමේන්තු මගින් අඛණ්ඩ ඉදිරියට පවත්වාගෙන තිබෙනවා. 78 ව්‍යවස්ථාව අනුව අධිකරු ජනාධිපතිතුමා සඳහන් කළ පරිදි පුරපාඩුවක් පිරවීමට ජනාධිපති ධුරයේ ඇති ක්‍රියාදාමය මත අපේ පාර්ලිමේන්තුවේ දෙවැනි වරටත් මේ වගන්ති ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව තමයි අද අපි සියලු දෙනා කටයුතු කළේ. ඒ නිසා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙසත් පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙක් හැටියටත් අපේ රටේ අග්‍රාමාත්‍යවරයා හැටියටත් කීප වරක් අමාත්‍යවරයෙක් හැටියටත් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒ වගකීම ඉෂ්ට කරන්න පුළුවන් බව අපි හිතසිතින්ම දන්නා ජනතා තීන්දුවක් මේ පාර්ලිමේන්තුවෙන් ප්‍රකාශ කළා. ඒ නිසා එසේ ප්‍රකාශ කරන්නට පුළුවන් විවිධ මත විවිධ යෝජනා අදහස් වලින් සමන්විත පාර්ලිමේන්තුවක් වුවත් ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් ජනාධිපතිතුමාට පැවරෙන. කෝවිඩ් වසංගතය ලොවට කිසි දවසක නොසිතු අභියෝගයක් වුණා. ඒ කෝවිඩ් වසංගතේ අපේ රට ඒ අරමුදේ හරහා ඉතාම සාර්ථකම රටක් බවට පරිවර්තනය වූ දවස මාස ගණනාවකට පෙරයි. නමුත් ලොව වගේම අපේ රටද දැවැන්ත මූල්‍ය හා ආර්ථික අර්බුදයකට මුණදී ඇතිවුණු මහජන විරෝධතා ව්‍යාපාරයන් තුළින් ඇති වූ දේශපාලන අර්බුදයන්ද පෙරදරි කරගෙන ජනාධිපතිතුමාගේ ඉවත්වීම නිසා මේ ධූරය යළිත් පාර්ලිමේන්තුවෙන් තෝරා ගැනීමට හැකි අවස්ථාව ඇතිවුණු බව අපි ප්‍රකාශ කරන්නට ඕනේ. ඒ නිසා මම දීර්ඝව කතා කරන්නේ නැහැ. ගරු කතානායකතුමනි, අපි ආණ්ඩු පක්ෂය හැටියට ඉතාම සතුටු වෙනවා, ආඩම්බර වෙනවා අපේ අපේක්ෂක මැතිතුමාට ආණ්ඩුවත් ඒ වගේම විරුද්ධ පක්ෂයේ බොහෝ අයත් ඡන්දය පාවිච්චි කළ බව සැබෑ සටහනයි. එය සැබෑ සටහනයි. හංගන්න දෙයක් නෑ. මම ඒවා වැඩි විස්තර කරන්න ඕනේ නෑ. කුමන දේශපාලන පක්ෂයක් වුණත් මේ මැතිවරණයට ඉදිරිපත් වුණු දළ සලහා පෙරුම් මැතිතුමාට අපි අපේක්ෂකත්වයට ඒ වගේ මන්ර කුමාර දිසානායක මැතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. මේ ඡන්දය එලෙස රට්වැසි ජනසභාවගේ නියෝජිතයන් වූ අපි එලෙස ප්‍රකාශ කරන්න සහභාගී වුණු ක්‍රියාදාමය ගැන මම අවුරුදු මා හිතන්නේ ජනාධිපතිතුමනි අවුරුදු 70ක් පමණ ඔබතුමා ආශ්‍රය කරලා තියෙන පොඩි කාලේ ඉඳලා දේශපාලන මත මතාන්තර වෙනස් වෙන්න පුළුවන්. මනුෂ්‍යත්වයේ කියන දේ අප සැමට එකයි. අපේ රටවැසියාට එකයි. රටවැසියාගේ සියලු දෙනාට එකයි. ඔබතුමාගේ ගිනි තබන ලද නිවාසයේ තිබෙන පොත්පත් අතුර ඔබතුමාගේ පියා ආචාර්ය එන්.එම්. පෙරේරා, කොල්වෙන්නාන්ත සිල්වා, ෆිලිප් ගුණවර්ධන, වැලිකඩ හිරගෙදරත්, නුවර බෝගම්බර හිරගෙදරත් රඳවාගෙන සිටියදී බෝගම් බ්‍රිතාන්‍ය යුගයේදී ඔහු ඒ පොත් රැගෙන ගොස් තිබෙන බව සාක්ෂි සටහන් තිබෙනවා. ඒ නිසා මේ රටේ අනිත්‍ය පිළිබඳ විශ්වාසයක් අපිට තිබෙනවා. සදාකාලික එකම දේ එකාකාරව පවතින්නේ නැති බව ලෝකෙ ඔප්පු වෙලා තියෙනවා. අපි මේ අභියෝගය ජයගත යුතුමයි. එය අභිනවයෙන් පත්වෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ප්‍රජාතන්ත්‍රවාදීව ජනතා සිතුන් පැතුන් වගේ කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයේ මේ දේශපාලන හා ආර්ථික අභියෝගයේ මූල්‍යමය අභියෝගයන් ජයගත් දේශයක් බවට පත් කරන්න පතිරූප දේශයක් ඇති කිරීමේ මහා වගකීමට යලිත්ව රක්ෂුභ පතමින් ඔබතුමාට පාර්ලිමේන්තුව ඊළඟ කටයුතු සඳහා අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා සිටිනවා.
විපක්ෂ නායකතුමා,
ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මත විමසුමකින් අද දින ජනාධිපති ධූරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට, වැඩ බලපු ජනාධිපතිතුමාට අපේ සුබ පැතුම් මේ අවස්ථාවේදී අපි පුද කර සිටිනවා. ගරු කථානායකතුමනි, මං කැමති මේ අවස්ථාවේ අදහස් කීපයක් එකතු කරන්න. අද දිනේ මේ වගේ වෙලාවක් වෙන් කරගෙන ඇයි මේ වගේ ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමේ තත්ත්වයකට රට ආවේ? 2019 ජනාධිපතිවරණයක් පැවැත්වුණා. 69,00,000 ජනවරමක් ලබා දුන්නා. ඒ වගේම 2020 මහමැතිවරණයක් පැවැත්වුණා. 68,00,000 මගේ මතකෙ හැටියට මන්ත්‍රීවරු 140 ගානකට වැඩිය, 145කටත් වැඩිය පත් කරලා වරමක් ලබා දීලා, ඉන්පසුව 3-2 බලයකුත් ලබාගෙන 20 සංශෝධනයකුත් ක්‍රියාත්මක කරලා ඒ රාජ්‍ය පාලනයේ ක්‍රියාත්මක වුණා. අපි හැමෝම දන්නවා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අභාවයට පත් වුණු අවස්ථාවේ මේ පාර්ලිමේන්තුවේ මත විමසමකින් තොරව ඔබතුමත් ප්‍රකාශ කරා ජනාධිපතිවරෙක් තෝරගත්තා. හැබැයි ජනාධිපතිවරු තෝරගන්නේ මේ රටේ ජනතාවගේ ඡන්දය. මම මතක් කරන්න කැමති අද ජනාධිපතිතුමා තෝරා ගන්නට ඒ හිදස නිර්මාණය වුණේ මොකද? මේ රටේ ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ මෑත කාලයේ ප්‍රථම වතාවට 69 ලක්ෂයක් ඡන්ද ලැබපු ජනාධිපතිතුමා දෝෂාභියෝගයකින් නෙවෙයි වෙනත් ව්‍යවස්ථානුකූල ක්‍රමවේදයකින් නෙවෙයි ඔහුට මහා ජන විරෝධයක් නිර්මාණය වෙලා ඒ ජන විරෝධය හරහා තමන්ගේ ධූරය අත්හරින්න සිද්ධ වුණා. මෙන්න මේ කාරණාව මං හිතන්නේ අපි 225ම අවබෝධ කරගත්තොත් වැඩක්. මේ ජනාධිපතිතුමා පත්වන්නට මේ හිදස නිර්මාණය වුණේ අන්න ඒ කාරණාව නිසා. එතකොට ගරු කථානායකතුමනි, අපි තරයේ විශ්වාස කරනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු විය යුතු. රටක් තුල කැලෑ නීතියක් ක්‍රියාත්මක වෙන්නට බෑ. රටක් තුල ක්‍රියාත්මක විය යුත්තේ ව්‍යවස්ථානුකූල ක්‍රමවේදය. ඒ තුලින් තමයි ඩලස් සලහප්පෙරුම මැතිතුමා අපේක්ෂකවරයෙක් හැටියට ඉදිරිපත් වුණේ. මාවත් යෝජනා වුණේ අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් වන්න. නමුත් අපි හොඳට අංක ගණිතය දන්නවා. අපි හොඳට දන්නවා 2020 මහමැතිවරණ ප්‍රතිඵලය. ඒ කරුණු කාරණා හේතු කොටගෙන ඒ වගේම ප්‍රගතිශීලී අදහස් දරන පුද්ගලෙක් හැටියට ප්‍රචලිත ජල සලහප්පෙරුම් මැතිතුමා කොහොට්ටු පක්ෂයේ නියෝජනය වෙමින් ඉදිරිපත් වෙනකොට අපි අපේ අපේක්ෂකත්වය පස්සෙක දමලා මේ රටේ පරිවර්තනාත්මක යුගයක්, අලුත් යුගයක්, අලුත් සංස්කෘතියක්, අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා අපි අඩියක් පස්සට ගත්තා. අපි දන්නවා ඉතිහාස පොත් ලියවෙනකොට සමහරු තර්ක කරන්න පුළුවන්, තමන් ඉන්න තැනම ඉඳගෙන තද හිතක් තියාගෙන සැලෙන්නේ නැතුව සැලවෙන්නේ නැතුව මුලින්ගත්තු තීන්දුවේම හැම විටම සිදිය යුතුයි කියලා එහෙම කට්ටියක් අර්ථකථනය කරන්න පුළුවන්. තවත් කට්ටියක් අර්ථකථනය කරන්න පුළුවන් නෑ නම්‍යශීලී වෙලා එදා 2020 මහමැතිවරණයෙන් පත්තුණු මන්ත්‍රී සංඛ්‍යාවයි මේ සභාවේ තියෙන්නේ. අපි අද මේ 2022 හිටියා. ඒක අමතක කරන්න එපා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වරමයි මේ නියෝජනය වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ. ඒක අමතක කරන්න එපා. ජයග්‍රහණය තුල ඒක අමතක වෙන්න පුළුවන්. ඒක තමයි මේ තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ හිටපු ජනාධිපතිතුමාගේ විධායකයේ දිගුව මේ තියෙන. ඉතින් ඒ තුල සමහරෙක් හිතන්න පුළුවන් අපි තනිව තරඟ කරා නම් හොඳයි, නෑ මෙහෙම තරඟ කරපු එක හොඳයි. තවත් සමහරෙකුට අර්ථකථනය කරන්න පුළුවන් ඇයි මේ වගේ දෙයකට අඩු ගානේ සහභාගී වුණේ. ඒ මොකද මහ පොළොවේ මතය මේ සභා ගර්භය තුල තිබෙනවද නැද්ද කියන එක ප්‍රශ්නය. මේක තමයි සත්‍යය. දැන් ගරු කථානායකතුමනි, මම කියනවා බොහොම පැහැදිලිව ව්‍යවස්ථානුක්‍රම කූලත්වයේ අනුගමනය විය යුතුමයි. ඒක ආයේ වෙන පරස්පර මතයක් නැහැ. You can't have an anarchical country or an anarchical society. We are totally with that. හැබැයි ගරු කථානායකතුමනි, අපි හොඳින් අවබෝධ කරගන්නට ඕන. සෙනසුරාදා පාර්ලිමේන්තුව රැස් වුණා, ඥාම යෝජනාවලට දින දුන්නා. අද අපි මේ ජනාධිපති වරේක් තෝරන ක්‍රියාවලියට සහභාගී වුණා. නමුත් මහපොළොවේ යථාර්ථය මොකක්ද? මහපොළොවේ යථාර්ථය අද මිනිස්සුන්ට ඩීසල් නැහැ, මේ රටේ ජනතාවට පෙට්‍රල් නැහැ, මේ රටේ ජනතාවට භූමි තෙල් ටික නැහැ. ගර්භණී මවුරුන්ට කුඩා දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ සලාකේ ලබා දෙන්නට බෑ. ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව වැහිලා අත්‍යවශ්‍ය ආහාර පානවල බරපතල ගැටලුවක් තිබෙනවා. ආහාර සුරක්ෂිත භාවය, ෆුඩ් සිකියුරිටි. දැන් අපිට දැනගන්න ලැබෙන සංඛ්‍යාලේඛන වලට අනුව ගිය මාස කන්නේ 150ක නිෂ්පාදනය අඩු වීම. මේ යලකන්නේ සොච්චම් ප්‍රමාණයක් පෝර ටික ලැබුණේ කාලෙ ඉක්මවලා. එතකොට යලකන්නේ නිෂ්පාදනය කොයි තරම් පහළ වැටේද කියලා අපි දන්නේ නැහැ. මේ ක්‍රියාවලිය අපි යනකොට එදා හොඳට වේල් තුනක් කාල ජීවත්තුණු ජනතාවගේ ප්‍රශ්න කරන්න ඒ වේල් තුන කී දෙනෙකුගේ කී ලක්ෂයකගේ එක වේලකට බැහැලද? ආහාර වේලක අඩංගු විය යුතු ප්‍රෝටීන් ටික ලැබෙන්නේ නැහැ. ආහාර විවිධාංගීකරණයක් නැහැ. මන්ද පෝෂණ තත්ත්වය අද වර්ධනය වෙලා තිබෙනවා. දරුවන්ගෙත් අම්මලගෙත් වැඩිහිටියන්ගෙත් රටක මන්ද පෝෂණය වැඩි වෙනකොට මොකක්ද වෙන්නේ? රටේ ප්‍රොඩක්ටිව් කැපැසිටි එක, රටේ නිෂ්පාදන ධාරිතාවේ කඩංගට. දැන් ගරු කතානායකතුමනි, අද අපේ රටේ ඍණ ග්‍රෝත්, නෙගටිව් ග්‍රෝත්, ඍණ ආර්ථික වර්ධනය, අහස උසට උද්ධමනය, ආහාර උද්ධමනය, ගරු ජනාධිපතිතුමාම දන්නවා අතිගරු කියලා කියන්නේ මොකද ඔබතුමා ඒක අයින් කරපු නිසා.
ශ්‍රීපත්
ගරු කතානායකතුමනි, බලන්න ආහාර උද්ධමනය අහස උසට ගිහිල්ලා ට්‍රිපල් ඩෙෆිසිට්ස්, බජට් බැලන්ස් ඔෆ් ට්‍රේඩ්, බැලන්ස් ඔෆ් පේමන්ට්ස් ඔක්කොම රතු කට්ටේ තියෙන. ඒ වගේම සාර්වාර්ථික විචල්යන් මැක්‍රෝ ඉකොනොමිකෙත් මයික්‍රෝ ඉකොනොමිකෙත් නිවෙස්වල තනි පුද්ගලයන් කර්මාන්ත ශාලා මේ ඔක්කොම කඩන් වැටෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුවන් අද බොහොම අමාරු තත්ත්වයක ඉන්නේ. අපනායන ශේෂ්ත්‍රයේ කර්මාන්ත ශාලාවල රැකී රක්ෂා ප්‍රශ්නය වර්ධනය වෙලා තිබෙනවා. බැංකු පද්ධතියේ ද්‍රවශීලීත්වය අද අමාරු තත්ත්වයකට වැටිලා. සංචාරක ශේෂ්ත්‍රයේ තත්ත්වය පිළිබඳව අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ. බොහොම බරපතල තත්ත්වයකට වැටිලා. දීවරයා, ගොවියා, කම්කරුවා එදිනෙදා වේලපිරි මහගන්න බැරුව අනාත වෙලා. දෛනික වේතන ලබන, වැටුප් ලබන, දීමනා ලබන අය ස්වයං රැකියාලාභීන්, විමෙන් හෙඩඩ් හවුස් හෝල්ඩ්ස්, කාන්තා මූලික පවුල්, ඒ වගේම ආබාධිත පවුල්, මේ ජන සමාජයේ අසරණම කොට්ටාසය බොහොම අමාරු තත්ත්වයකට වැටිලා. මෙවන් තත්ත්වයක් තුල අද මොකද්ද සිදුවෙලා තිබෙන්නේ? අද 69 ලක්ෂයක 68 ලක්ෂයක වරමක් ලැබපු කණ්ඩායම මේ නිර්මාණය වුණු ආර්ථික අර්බුදය තුල ගරු ජනාධිපතිතුමනි හිතාමතාම ආර්ථිකය හකුලනවා. ඒක තමයි රාජ්‍ය ප්‍රතිපත්තිය. ආර්ථිකය හකුලවනවා. ආර්ථිකය හකුලනකොට මොකද වෙන්නේ? ආදායම අඩු වෙනවා, ජීවත් වීමේ ප්‍රශ්නේ වැඩි වෙනවා. ඒ නිසා බරපතල ප්‍රශ්න රාශියකට අපේ රට මුහුණ දෙන මොහොතක මම කියන්න කැමති මේ රට ගොඩනැගීමේ ජාතික සැලැස්මක් අපි නිර්මාණය කළ යුතුමයි. ඒ නිර්මාණය කරන ජාතික සැලැස්ම තුළ ඉලක්කගතව විවිධ භාවයෙන් යුක්තව අපි අපේ ගමන ක්‍රියාත්මක කරන්නට ඕන. ටයිම් ලයින් ටාගට් හදාගන්නට ඕන. ආර්ථික ඉලක්ක, සමාජීය ඉලක්ක මේ සියල්ලක්ම සම්පූර්ණ කරන්නට ඕන. මොකද අද මේ පාර්ලිමේන්තුව තුළ සිදු වුණේ ව්‍යවස්ථාවේ ක්‍රියාදාමය. මහ පොළොවේ මතය ඉතාමත්ම කණගාටුදායකයි. ජනතාව බොහොම දුකෙන් ජීවත් වෙන්නේ, බොහොම කණගාටුවෙන් ජීවත් වෙන්නේ. ඒ අයගේ ජීවත් වීමේ අයිතිය අපි තහවුරු කරන්නට ඕන. ඒ දේ කරනවා වගේම දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මං විශ්වාස කරනවා ගරු ජනාධිපතිතුමා ඒක ක්‍රියාත්මක කරන්නට නායකත්වය ලබා දෙයි කියලා. දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුවේ යුතුමයි. මේ අද රට මේ වැටිලා තිබෙන්නේ අරගෙන ආපු දුර්දාන්ත 20 වෙනි සංශෝධනයේ ප්‍රතිඵල මේ තියෙන්නේ. මේ අද රට වැටිලා තියෙන්නේ බල උන්මාදෙන් තනි තීන්දු අරගෙන සවන් දෙන්නේ නැතුව විද්‍යාව වෙනුවට මිත්‍යාවට තන දීලා ඒ කරපු මහා විනාශය තුල තමයි අද මේ රටේ මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන ජනතාව අසරණ භාවයට පත් වෙලා තිබෙන්නේ. මේ මෙවන් තත්වයක් තුල රට ගොඩ ගන්න රට වෙනුවෙන් විපක්ෂයක් හැටියට අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය මේ රටේ ජනතාව ජීවත් කරවීම උදෙසා. අර මෙතනදී සඳහන් වුණු දේශපාලන කොන්ත්‍රාත් නෙවෙයි, දේශපාලන ඩීල් නෙවෙයි, අපි කවදාවත් ජනතාව දුන්නු වරම, අපි මොනම වරදානයකට වරප්‍රසාදයකට මුදලට අපි වෙන්දේසි කරන්නේ. මේ ඉන්නේ ප්‍රතිපත්තිගරුක කණ්ඩායම. ඒ නිසා අනිවාර්යෙන්ම මේ රටේ ජාතික ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා අපේ උපරිම සහයෝගය ලබා දෙනවා. මේ ජනාධිපතිවරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන අවස්ථාවේ අපි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරා ඉන්දියාවට. මොකද සර්ව පාක්ෂික හමුවක් තිබුණු වෙලාවක කවුරු ජනාධිපති තේරීමේ ගමනේදී ජයග්‍රහණය කරත් අපේ රටට අඛණ්ඩව නොකඩවාම ආධාර ලබා දෙන්නේ කියලා අපි ප්‍රකාශ කරා. ඒ දේ සිදුවේ යුතුයි. ඔබතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට මේ සභාවෙම කිව්වා සහයෝගය ලබා දෙන්නේ කියලා. මම ඔබතුමාට කියන්න කැමති ඔබතුමා මේ සභාවේ හිටියේ නැහැ. අපි ඒක ප්‍රායෝගික ඒ ඖෂධ පැත්තෙන් අපි ඔප්පු කරලා තිබෙනවා. ඒක කරනවා. ඉදිරියටත් රට වෙනුවෙන් අපිට කරන්න තියෙන සියලුම යුතුකම් සම්භාරය අපි ඉෂ්ට කරනවා. හැමෝම අවබෝධ කරගන්න අද තියෙන්නේ ඇතුලේ මතය එකක්. මහ පොළොවේ මතය, මහ පොළොවේ යථාර්ථය තවත් එකක්. එහෙනම් නැවතත් කරක් ජනාධිපතිතුමාට අපි සුබපතනවා. ඒ වගේම මේ ක්‍රියාවලිය සඳහා සහභාගී වුණු අපේ ප්‍රගතිශීලී ඉතාමත්ම නැවුම් අදහස් වලින් අලුත් දර්ශනයක් තුළ අලුත් චින්තනයක් තුළ අපි කෙටි කාලයක ඇති කරගත්තු සංවාදය තුළ මම සතුටු වෙනවා. ඇත්ත වශයෙන්ම මම ගත්ත තීන්දුව ගැන එතුමා වගේ පුද්ගලෙක් ඉදිරිපත් කරන්නට ගත්ත තීන්දුව මම විතරක් නෙවෙයි සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් අපේ නායකකාරකාදීන් ගරු මැති ඇමතිතුමන්ලා සියලු දෙනාත් විශේෂයෙන්ම අපි සතුටු වෙනවා. ඒ ගත්ත තීන්දුව ගැන කිසිම කම්පාවක් නැහැ, කිසිම ආපහු හැරී බැලීමක් නැහැ. ඒ නිසා ඒ වගේම අනුරු කුමාර දිසානායක මැතිතුමත් අපේක්ෂකවරයෙක් හැටියට මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සහභාගී වුණා. එතුමාටත් අපි සුභපතනවා. දල සලහපෙරුව මැතිතුමාට සුභපතනවා. ජනාධිපතිතුමාටත් අපි සුභපතනවා. ඒ වගේම මං හිතන්නේ මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරපු නිලධාරීන් බොහෝ දෙනෙකුට අමතක වුණා. අමාරු ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරේ මේ පාර්ලිමේන්තුවේ අපේ තේරීම් බාර නිලධාරිතුමා. එතුමාටත් විශේෂ ඒ වගේම ඔබතුමාටත් කතානායකතුමාටත් ඔබතුමාට අවස්ථාව හම්බුණා පළවෙනිම ඡන්දය දවන්න. ඒ නිසා මම හිතන්නේ ඔබතුමා පටන්ගත්තු ක්‍රියාවලියේ අවසානයේ තමයි මේ ප්‍රතිඵලය. කෙසේ වෙතත් ඒ නිලධාරීතුමන්ලා, ඒ ලේකම්තුමාටත්, ඒ නියෝජ්‍ය ලේකම්තුමියටත්, ඒ සහකාර ලේකම්තුමාටත්, ඒ වගේම වේත්‍රධාරීතුමා, නියෝජ්‍ය වේත්‍රධාරීතුමා, ඒ වගේම මේ ක්‍රියාවලිය මම හිතනවා බොහොම පිරිසිදුව ක්‍රියාත්මක වුණා, විනිවිද භාවයෙන් යුක්තව ක්‍රියාත්මක වුණා. ඒට දායක වුණු මේ පාර්ලිමේන්තුවේ නිලධාරී මහත්මීන්, ඒ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට අපේ අවංකාදර ස්තුතිය හුද කරමින් කරුණා කරලා මහ පොළොවේ ජීවත් වන ජනතාවගේ දුක කඳුළු වේදනාව අමතක කරන්න එපයි කියලා මතක් කරමින් අපේ මාතෘභූමිය අපි සදාචාර සම්පන්න මත්තල් බැඳගෙන ඉල්මාරුවීම් වලින් නෙවෙයි, ඔළුගෙඩි මාරුවීම් වලින් නෙවෙයි, සදාචාර සම්පන්නව ක්‍රමවේදයක් සකස් කළා. මේ රටේ බහුතරයකට එපා වුණයි කියන පාර්ලිමේන්තුව රට හදන ප්‍රධාන සභාව බවට පත් කරලා අපි තකුණු පාය පෙරට තබලා මේ රට ගොඩ ගන්න වැඩසටහනට අවතීර්ණ වෙමු කියමින් සියලු දෙනාටම මේ ස්තුතිය පුද කර සිටිමි.
ඔබ ස්තුතිය ගරු මන්ත්‍රීතුමනි, අභිනව ජනාධිපතිතුමනි, මේ වෙලාවේ ඔබතුමාට මගේ සුබ පැතුම් මම පිරිනමනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් ඉදිරිපත් වුණු රටේ ජනතාවගේ අයිතිය ආරක්ෂා කරන්න ඉදිරිපත් වුණු දල සලහපෙරුම් මැතිතුමා, ඒ වගේම අනුර කුමාර දිසානායක මැතිතුමාටත් මගේ සුභාශිංසන මේ අවස්ථාවේ කියනවා. අප රට උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති මේ මොහොතේ මේ වගකීම බෙදා හදාගෙන අපි සියලු දෙනාම එකමුතු වෙලා මේ කටයුතු වෙනුවෙන් ඉදිරි අභියෝග අපිට අගහදයක් මැදින් රඳුරු අගහදයක් මැදින් ගමන් කරන්න තියෙන මේ වෙලාවේ අතිගරු ජනාධිපතිතුමාටත් ඔබ සියලු දෙනාගේම අපි රජයටත් සියලු සහයෝගය ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා. ඒ වගේම පහුගිය ජූලි 9 වෙනිදා සිට අද දින ව්‍යවස්ථානුකූලව අභිනව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම දක්වා මා වෙත විශිෂ්ට සහයෝගයක් ලබා දුන් අග්‍රවිනිශ්චයකාරතුමා, නීතිපතිතුමා, ප්‍රමුඛ සියලුම, ඒ වගේම අපේ අග්‍රාමාත්‍යවරයා, ප්‍රමුඛ සියලුම පක්ෂ නායකයන්, සියලු මන්ත්‍රීවරුන්, ජනාධිපති ලේකම් තුමා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස් පැතුමා, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ඇතුළු කාර්ය මණ්ඩලය, අප රටේ ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාදාමයේ සඳහා අප කැප වූ මා හිතවත් විදේශ ස්ථානාපති ප්‍රජාව හා නන්නායරුන් සහයෝගය ලබා දුන් සියලු දෙනාටමත් මගේ මෙන්ම රටේ සියලුම ජනතාවගේ ගෞරවපූර්වක ස්තුතිය පිරිනැමීමට කැමැත්තෙමි. අද දින තේරයින් බාර නිලධාරීවරයා ලෙස නිදහස් හා සාධාරණ ඡන්දයක් පවත්වමින් මේ ඓතිහාසික කටයුතු සාර්ථක කර ගැනීමට පූර්ණ සහයෝගය ලබා දෙමින් කටයුතු කළ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා ප්‍රමුඛ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට මාගේ මෙන්ම රටේ සියලු ජනතාවගේ විශේෂ ගෞරවපූර්වක ස්තුතිය පිරිනැමීමට කැමැත්තෙමි. ඉතිහාසයේ ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් පසු කර අප මාතෘභූමියේ පැමිණ ඇති බව සිහිපත් කරනු කැමැත්තෙමි. මේ අති දුෂ්කර මොහොතද අප විශ්වාසයෙන් සම්මුතියෙන් හා ප්‍රජාතන්ත්‍රවාදීව ජයගනු ලබන බව තරයේ අධිෂ්ඨාන කරගනිමි. ඒ නිසා අප සෑම අධිෂ්ඨානශීලී මෙන්ම සිත්ව මෙත් සිත්ව අප කැපවෙමු. ඉතා දුෂ්කර වාතාවරණයක් තුළින් කටයුත්ත ව්‍යවස්ථානුකූලව හා සාමකාමීව ඉටු කිරීමට ඉහත සඳහන් කළ සියලු දෙනාම සෙනාට සහ අපේ රටේ ගෞරවනීය ආදරණීය මහජනතාවට ලබා දුන් සහයෝගය ඓතිහාසික වනු ඇත. ඉදිරි කාල වකවානු අප රට හා ජනතාවට යහපතක් වේවායි ප්‍රාර්ථනා කරමි. සභානායකතුමා යෝජනා දැනුම් දීම
ඉදිරිපත් කරනවා. කරු කතානායකතුමනි ඉදිරිපත් කරනවා.
සභාව එකඟද? යෝජනාංක දෙක
ඉදිරිපත් කරනවා. යෝජනාංක දෙක කතානායකතුමනි.
සභාව එකඟද? යෝජනාංක තුන
ඉදිරිපත් කරනවා. කරු කතානායකතුමනි යෝජනාංක තුන.
සභාව එකඟද? ඒ කල් තැබීම.
ඒ අනුව ජනවාරි 20
ජූලි
27 වෙන දින පෙරවරු 10 දක්වා පාර්ලිමේන්තු කල් තිබී තියෙනවා.
සභාවේ තීරණය පැදී ඉදිරි ජූලි 27 වන දින පෙරවරු 10 දක්වා සභාවේ කටයුතු කල් තිබෙනවා.